ගරු මහින්දාමරවිර මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 13ක් තිබෙනවා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද මේ විවාදය කල්තැබීමේ විවාදයක් විදිහට පැවැත්වෙන්නේ වැදගත් කාරණා කීපයක් සම්බන්ධව. එක්සත් ජාතික පක්ෂයෙන් කතාවට ප්‍රවේශ වුණු අශෝක අබේසිංහ රාජ්‍ය අමාත්‍යතුමා කිව්වා මේ සම්පූර්ණ මේ ප්‍රකාශය වැරදී කියලත්, ඒ වගේම මේ වගේ සිදුවීමක් ඇතිවෙන්නේ නැතයි කියන එක පිළිබඳ. ඒ නිසා අපි මේක කොහොමද විශ්වාස කරන්න කියන එක තමයි ප්‍රශ්න තියෙන්නේ. දැන් මේ පාර්ලිමේන්තුවට දන්වලා තමයි, පාර්ලිමේන්තුවට කියලා තමයි ගිවිසුම් අත්සන් කරන්න කියලා තමයි එතුමා කිව්වේ. මේ කියන දේවල් සත්‍යයක් වෙනවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ, මේ විවාද ගෙනියන්න තරම් දෙයක්වත් නැහැ. නමුත් අතීතයේ දිහා බැලුවම මේ පාර්ලිමේන්තුව දන්නේ නැතුව, පාර්ලිමේන්තුවට කිසිම දැනුම් දීමක් නැතුව අත්සන් කරපු ගිවිසුම් ගණනාවක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂ අතීතයේ ඉඳලම එහෙමයි. ප්‍රභාකරන් එක්ක අත්සන් කරපු ගිවිසුම මට මතකයි, එදා පාර්ලිමේන්තුවේ අපි හිටියා. පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ වෙලාවේ ඉඳ අමාත්‍යවරයෙක් කිව්වා එහෙම ගිවිසුමක් අත්සන් කරන්නේ නැහැ කියලා. එදා උදේත් කිව්වා කැබිනට් අමාත්‍යවරේ. නමුත් ගිවිසුම අත්සන් කරා. ඒ වගේම මෑත කාලෙත් ඒ වගේ ගිවිසුම් ගණනාවක් පාර්ලිමේන්තුවට දන්වන්නේ නැතුව අත්සන් කරපු අවස්ථා තියෙනවා. එසා මේ විවාදය පවත්වන්නේ පිළිබඳව සාකච්ඡා කරන්න. අපි විශ්වාස කරනවා, අපි බලාපොරොත්තු වෙනවා මේ රට ස්වාධීන රටක් විදියට. අපි කුඩා රටක් තමයි. නමුත් අපි කිසිම රටක යටත් රටක් බවට පත් වෙන්නේ නැතුව, අතකොළුවක් බවට පත් වෙන්නේ නැතුව ස්වාධීනව කටයුතු කරන්න ඕන කියන මතේ අපි සියලුම දෙනා ඉන්නවා. අපේ රටට ආර්ථික වශයෙන් අමාරුකම් තියේ. ඒ වගේම ප්‍රශ්න ගණනාවකට අපි මුහුණ දෙනවා. ඒ නමුත් අපි කිසිම රටක යටත් රටක් වීමේ බලාපොරොත්තුවක් නැහැ. අපිට විදේශ රටවල් උදව් කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. අපි උදව් නැතුව අපිට ගෙනියන්න බෑ. දැන් අද අපි ණය අරගෙන තියෙන ප්‍රමාණයන් අනුව විවිධ අවස්ථාවන්වල, ඒ වගේම අපේ කටයුතු වලදී අපිට විදේශ රටවල් වල සහයෝගය අවශ්‍ය වෙනවා. හැබැයි යම් සහයක් ලබා දීලා තවත් දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඒක පිළිබඳව අපි වඩා සැලකිලිමත් වෙන්න ඕන. අපිට ආධාරයක් දීලා මේ රටට හානි කර, මේ රටේ සෛරිත්වයට හානි කර දේවල් කරන්න යනවා නම් ඒ ආධාරේ පැත්තක දින එක වැඩි ලාභ වෙනවා. සාමාන්‍යයෙන් බටහිර රටවල් නිකම්ම යමක් දෙන්න අකමැති බව අපි දන්නවා. මොනවා හරි දෙනවා නම් ඒක යටින් තවත් දෙයක් ඔළුවේ තියාගෙන තමයි දෙන්නේ. බ්‍රිතාන්‍යයන්, ඒ වගේම යුරෝපයේ අපේ අවස්ථා ගණනාවකදී ඒ වගේ දේවල් වලට අපි අසු වෙලා තියෙනවා. අතීතයේ ඉඳලා මෙහෙමයි. අපේ රට පාලනය කරපු විදේශ බලවේග මේ රටට ආවේ කොහොමද කියන එක පිළිබඳව අපිට දැනීමක් තියෙනවා. ඒ ආවේ බොහොම සුබවාදී දේවල් කියාගෙන ආවේ. බොහොම හොඳ හිතින් එන විදියට ආවේ. නමුත් අවසානයේ ඇවිල්ලා කරපු දේවල් පිළිබඳව අපිට අත්දැකීම් තියෙනවා. ඒ වගේම තමයි ඉදිරියේදීත් මේ අය එන්නේ, මේ අය අපිට උදව් කරන්නේ මොකටද කියන එක පිළිබඳව අපි බලන්න ඕන. දැන් මෙතන සඳහන් වුණා විනිශ්චයකාරවරු සම්බන්ධව ගැටලුවක්. ඉතින් ඒ වගේ දේවල් වලට විනිශ්චයකාරවරුන්ට පුහුණුව අවශ්‍යයි. ජාත්‍යන්තර පුහුණුවක් අවශ්‍ය වෙනවා. ඒ වගේම වෙනත් විනිශ්චයකාරවරු මේ රටට ඇවිල්ලා ඒ පුහුණුවකුත් අවශ්‍ය වෙනවා. හැබැයි ඒ වයිදී වෙන යටි අරමුණු තියෙනවද කියන එක පිළිබඳවත් අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන රටක් විදියට කියලා මම විශ්වාස කරනවා. අපේ අධිකරණය පිළිබඳව ලෝක විශ්වාසය තියෙනවා, ජාත්‍යන්තර විශ්වාසය තියෙනවා. ඒ නිසා තමයි එක වතාවක් අපිත් මේ ආණ්ඩුවේ ජාතික ආණ්ඩුවේ ඉන්න වෙලාවේ විදේශ විනිශ්චයකාරයෝ පිළිබඳව කතා වෙන්න යන වෙලාවේ, විදේශ අධිකරණ පිළිබඳව කතා වෙන වෙලාවේ අපි පැහැදිලිව අපි ඊට විරුද්ධව පෙනී හිටමින් කිව්වේ අපේ අධිකරණය ගැන මේ රටේ ජනතාවට විතරක් නෙවෙයි ලෝකෙටම විශ්වාසය තියෙනවා, ඒ අය සාධිනව කටයුතු කරනවා කියලා. ඒ නිසා කිසිදු විදේශ විනිසුරුවරයෙක්ගේ හෝ මිනස් සහයක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක අපි පැහැදිලිව කිව්වා. ඒක ජාත්‍යන්තරයේ පිළිගත්තා. ඒක ජාත්‍යන්තරයේ අනුමත කරා. එහෙමනම් දැන් වෙනත් විදියකින් මේ කටයුතු කරන්න යනවා නම් ඒකත් අපි අවබෝධයෙන් ඉතාමත් දූරදර්ශීව කල්පනා කරලා කටයුතු කරන්න ඕන කියන මතේ අපි ඉන්නේ. අද ඒ වගේම මේ යෝජනාවේ තියෙන අපේ විශේෂ ආර්ථික ස්ථාන පිළිබඳව විදේශ රටවල් වල මැදිහත්වීම පිළිබඳව මෙයා පිළිබඳව විවිධ දේවල් කතා වෙනවා මේ පාර්ලිමේන්තුවේ මේවා එලි කරන්න ඕන දැන් මේ වෙනාව වෙනකොට එක කැබිනට් ඇමතිවරයෙක්වත් නැහැ පාර්ලිමේන්තුවේ මේ ඇමතිවරු ඇවිල්ලා මේ වගේ කතා යනකොට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා කතා කරන්න ඕන අද අවාසනාවට මේ ආණ්ඩුව බේරගන්න මේ ආණ්ඩුව වෙනුවෙන් කතා කරන්න මේ ආණ්ඩුව වෙනුවෙන් නිවැරදි කිරීමක් කරන්නවත් කැබිනට් අමාත්‍යවරයෙක් ඉදිරිපත් වෙන්නේ නැති බව තමයි පේන්නේ රංජන් රාමනායක මැතිතුමා නම් මුගලන් මොනවද ලියනවා එතුමා ඉතින් හැමදාම ඇවිල්ලා මොනව හරි කතා කරනවා නමුත් එතුමා නෙවෙයි කැබිනට් ඇමතිවරු ඇවිල්ලා මෙතන කතා කරලා කියන්න ඕන මෙයා බොරුවේ කියන්න ඕන දැන් අද මේක ගැන කිව්වේ මේ ගෙනාවු යෝජනාවේ කරුණු සත්‍ය නැතේ කියලා කිව්වෙත් ඒත් රාජ්‍ය මාත්‍යවරේ රාජ්‍ය මාත්‍යවරේ ඊට වැඩිය ජේෂ්ඨ ඇමතිවරයෙක් ඇවිල්ලා කියන්න ඕන මේ වගේ අවස්ථා ප්‍රයෝජනට ගන්න ඕන දැන් රටේම ලොකු මතයක් තියෙනවා ඇමරිකාව සම්බන්ධ වෙලා වෙනම කලාපයක් විදියට ඉඩම් දෙන වැඩපිළිවෙලක් පිළිබඳව දේශපාලන වේදිකාවල් වල කතා වෙනවා ජනමාධ්‍ය වල කතා වෙනවා මේවා සත්‍ය නොමේ නම් ඒවා පිළිබඳව කරුණු පැහැදිලි කරන්න ඕන අද පාර්ලිමේන්තුවේ අය කතා කරන්නේත් නැහැ ඒ වගේම එළිය ගිහිල්ලා මේවට උත්තර දෙන්නේ යන්නේත් නැහැ මොකද මං හිතන්නේ කැබිනට් ඇමතිවරුවා දන්නේ නැද්ද දන්නේ නැහැ වෙන්න යන දේවල් පිළිබඳව ඒ නිසා මේ රජයේ යුතුකම හරියට ඉෂ්ට වෙන්නේ නැති බව තමයි අපිට පේන්න තියෙන්නේ ඒ වගේම රාජ්‍ය ආයතන විකිණීම පෞද්ගලිකරණය කිරීම පිළිබඳව වඩා සැලකිලිමත් වෙන්න ඕන. මම කියන්නේ නැහැ පාඩුවටම ආයතන පවත්වාගෙන යන්න ඕන කියලා. ඒවා සඳහා යම් වැඩපිළිවෙළක් සකස් කරන්න ඕන. හැබැයි ඒ පිළිබඳව කියන්න පාර්ලිමේන්තුවේ. කියන්න අපිට මෙන්න මේමය කරන්න යන්නේ කියලා. වැඩේ ඉවර වෙලා ඇවිල්ලා ප්‍රශ්නයක් අහනකොට උත්තර දෙන එක නෙමෙයි වෙන්න ඕන. අපි මෙතන විරුද්ධ පක්ෂ හිටියට අපි රට වෙනුවෙන් හොඳ තීන්දුවක් ගන්නවා නම් අපි ඒවා ආපස්සට හරවන්න යන්නේ නැහැ. අද එහා ඒ පැත්තේ ආණ්ඩුව ඉන්න පුළුවන් අපි විපක්ෂේ ඉන්න පුළුවන් හෙට ඒක අනිත් පැත්තට මාරු වෙන්න පුළුවන්. හැබැයි කාට ආණ්ඩු කරන්නත් කාට පාලනය කරන්නත් රටක් තියෙන්න ඕන. ඒ රට වෙනුවෙන් හොඳ දේවල් කරනවා නම් අපි විරුද්ධ පක්ෂේ ඉඳලා අනිවාර්යයෙන්ම සහයෝගය දෙනවා. දැන් මේ පසුගිය දවස්වල ඇති වෙච්ච සිද්ධීන් වලින් රට අරාජික වීමක් තියෙනවා. අද දේශපාලන වශයෙන් අරාජික වීමක් තියෙනවා ආර්ථික වශයෙන් අරාජික වීමක් තියෙනවා මේ සියල්ලම පිළිබඳව අපි මනා අවබෝධයකින් කටයුතු කළ යුතු වෙනවා අපිට නැත්තම් අපිට රටක් විදියට ගොඩ එන්න පුළුවන් කමක් නැහැ අද දැන් බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ දැන් ඊයේ මම දැක්කා පාසල් වල ආරක්ෂාවටත් දෙමව්පියන් අවශ්‍ය නැහැ කියලා ඒ වගේම දැන් ආරක්ෂා තත්ත්වය ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත් වෙලා තියෙනවා නමුත් ඒ පිළිබඳව තවම මිනිස්සු චකිතයෙන් ඉන්නවා මේ පාර්ලිමේන්තුවට එනකොට තාම ආරක්ෂා වැඩි ඕනවට වඩා තියෙනවද කියලාත් හිතනවා පරීක්ෂා කරනවාද කියලා අර නිලධාරීන් මම දැක බොහොම අවුවිඳගෙන වැස්සිඳගෙන බොහොම කරදරයටපත් වෙනවා එහේ අපි ආරක්ෂා තත්ත්වය හොඳ නම් ඒවයිත් යම් ලිහිලක් දෙන්න ඕන මම කියන්නේ මේ ආරක්ෂා පැත්තකටම දාන්න කියලා බුද්ධ්‍යංශ වාර්තා අරගෙන ඒවා සමාලෝචනය කළා ඒකට කටයුතු වලට සම්බන්ධ වෙන්න ඕන කියන මතය තමයි අපි ඉන්නේ. ඒ වගේම තමයි දැන් අපිට සංචාරක ව්‍යාපාරය මේ කාලය ඇතුළත තිබුණු හොඳම සාධනීයම ලක්ෂණය තමයි සංචාරක ව්‍යාපාරයෙන් ලැබිච්ච ආදායම. සංචාරක ව්‍යාපාරයෙන් ආදායම ලැබීම තමයි රටක් විදියට යම් ආකාරයක සුබදායක දෙයක් විදියට පත් වෙලා තිබුණේ. මිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක සංචාරකයන් එන මට්ටමට ආවා. ලක්ෂ දෙකට තුනට අඩු වෙලා තිබිච්ච සංචාරකයන්. ඒක සම්පූර්ණ එන හිටියා. දැන් ඒ පිළිබඳව රජයේ වැඩපිළිවෙලක් හදලා තියෙනවා කියලා. ඒ පිළිබඳව ප්‍රකාශයක් කරනවා කියලාත් කිව්වා. වාර්තා ඉදිරිපත් කරනවා කියලා කිව්වා. මං හිතන්නේ ඒ කිය කරපු එක දෙයකින්වත් මේ ප්‍රශ්නේ හරියට අඳුනගෙන කටයුතු කරාද කියන එක පිළිබඳව. සංචාරක ව්‍යාපාරය කියන්නේ හෝටල් කාර්යය විතරක් නෙමෙයි. හෝටල් වලට සහන දීම හොඳයි. හැබැයි ඒ හෝටලෙම ඉන්න සේවකයන්ට ඒ සහන ලැබෙන්නේ නැහැ. ඒ අය තම සොච්චම් පඩියක් ගන්න ඒ අයට අර සර්විස් චාර්ජ් එකෙන් තමයි ඒ අය අතට යමක් ගන්න. ඒවා සම්පූර්ණ ඇනහිල්ලා. ඊළඟට ඒ ආශ්‍රිත අනිත් කර්මාන්ත ටික මේක හැම තැනකටම ගිය විහිදිලා ගිය දෙයක්. මේක මේ එක පැත්තකට සහන දීලා විතරක් මේ ක්‍රියාත්මක කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක හැම පැත්තෙම මේක බලපෑමක් තියෙනවා. පළවෙනියට කරන්න ඕන සංචාරකයන්ගේ ආකර්ෂණය එන විදියට කටයුතු කරන්න ඕන. ඒ සඳහා වැඩපිළිවෙළ සකස් කරන්න ඕන. මම හැමදාම කියනවා වගේ මම දන්නවා දැනටත් අපිට වාර්තා වෙනවා මේ තානාපති අංශවල නිලධාරීන් මේක පිළිබඳව අවබෝධ කරගෙන නැහැ. ඒ අය පිටරටවල වලට ගිහිලා තමන්ගේ ළමයින්ගේ අධ්‍යාපනය පිළිබඳව එක කට්ටියක් බලනවා. ඊළඟට බේත් තේත් ගන්න ටික ගැන හොඳ රෝහල් වලට ඇතුල් වෙලා ඒ ටික කරගන්නවා. තව තානාපති නිලධාරීන් කට්ටියක් තවත් කට්ටියක් බිස්නස් කරන්න පටන් අරගෙන තියෙනවා. යහපාලනය කියලා කිව්වට ඒ කාර්යයේදී අපිට පේන්නේ නැහැ හොඳ කණ්ඩායමක් එකට ගියා කියලා. ඉතින් ඒ අයකින් හරිනම් වෙන්න ඕනේ මේ වෙලාවේ පැය 24 මේගොල්ලෝ වැඩ කරනවා. පැය 24 වැඩ කළා මේ රටට සංචාරයක කොටිය ගේන්න මහන්සි වෙන්න ඕන. එහෙම තත්ත්වයක් ඇති වෙනවා කියලා මට නම් පේන්නේ නැහැ. ඒ වගේම
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් තිබෙනවා. විනාඩි දෙකක් තිබෙනවා.
මම මේ විනාඩි කීපයක් ගන්න මම ඒක මේ ලසන්ත මහත්මයාගේ වෙලාවෙන් අරගෙන දෙන්න. ගරු මූලාසන ආරුඩ මන්ත්‍රීතුමනි අපි විරුද්ධ පක්ෂයේ ඉඳගෙන අපි හැම වෙලාවෙම අපි තමුන්නාසලා රජයට ගෙනියන වැඩ පිළිවෙල කඩාකප්පල් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අපිට රටක් ඉතුරු වෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි මේ ඛේදවාචක ඇති වුණාමත් අපි යෝජනාවලියක් ගෙනා. අපි යෝජනා මාලාවක් ගෙනා. ඒ යෝජනා හරහා අපි තමුන්නාසලට කිව්වා තමුන්නාසලත් එක්ක කතා කරා මං ස්තුතිවන්ත වෙනවා. අපේ විරුද්ධ පක්ෂයේ ඉන්න අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ගෙනාපු යෝජනා පිළිබඳව අපි අග්‍රාමාත්‍යතුමා දැනුවත් කරා. එතුමා ඉතාමත් ඉහලින් ඒක පිළි අරගෙන ඒ සඳහා කටයුතු කරනවා. කමිටු රැස්වීම වලට සම්බන්ධ වෙමින් අපි විපක්ෂ නායකතුමාට කිව්වා. එතුමා ඒකට අපිට සම්පූර්ණ ශක්තිය දෙනවා කණ්ඩායම් සහභාගී කරමින්. ඒ වගේම අනිකුත් පක්ෂ නායකින් එක්ක කතා කරා. එක රටක් තුල එක නීතියක් නීති පද්ධතියක් තුලින් රට ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙලට අපි දායක වෙන්න කැමැත්තෙන් ඉදිරිපත් වුණා. මං හිතන්නේ නෑ ආණ්ඩුවක අමාත්‍යවරු මන්වත් එච්චර මහන්සි වෙනවාද කියලා. අපි අපේ කණ්ඩායමම හැම දවසෙම දිනපතා රැස් වෙමින් මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ආරක්ෂා පිළිබඳ අධීක්ෂණ කාරක සභාවට ඇවිල්ලා අපි ඒ කාර්යභාරය සැලකුවු මට්ටමකට කරා. දැන් ඒක ප්‍රතිඵල තියෙනවා. දැන් අමාත්‍යාංශ මට්ටමින් ඒවා කැබිනට් මණ්ඩලයට ගෙනල්ලා පාර්ලිමේන්තුවට ගේන්න තියෙනවා. මං හිතන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තුවේ 225 ඡන්දයෙන් මේවා සම්මත කරන්න නැවත මේ රටේ ත්‍රස්තවාදයක් ඇති නොවන තත්ත්වයට වැඩපිළිවෙළ සකස් කිරීම තමයි අපේ බලාපොරොත්තුව. ඒක අපි එක ජන කොට්ටාසයක් ඉලක්ක කරලා නැහැ. අපි එක ජන කොට්ටාසයකට හානි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි එක නීති පද්ධතියකට එන්න ඕන. දැන් වෙනම තියෙනවා උඩ රට නීතිය තියෙනවා, දේශවලාමී නීතිය තියෙනවා, මුස්ලිම් නීතිය තියෙනවා, ෂරියා නීතිය තියෙනවා, එක එක දේවල් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් පිළිබඳව අපි අවධානය යොමු කළා. එකම කාටවත් අසාධාරණය නොවන ආකාරයට එක නීති පද්ධතියකට ගේන්න අපිට අවශ්‍ය වෙන්නේ. ඒකදී අපිට මේ සියලු දේශපාලන නායකයන්ගේ අදහස් අපි බලාපොරොත්තු වෙනවා. අපි මුස්ලිම් මන්ත්‍රීවරු මුණ ගැහිලා තියෙනවා. අපි ද්‍රවිඩ මන්ත්‍රීවරු මුණ ගැහිලා තියෙනවා. අපි සිංහල මන්ත්‍රීවරු ඇමතිවරු එක්ක මේ පිළිබඳව සාකච්ඡා කළා තියෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ මේ වැඩපිළිවෙළ හදන්න. අපි බලාපොරොත්තු වුණා මේ රජය තුලින් ජාතික ආණ්ඩුවක් තියෙන වෙලාවේ අඩු ගානේ ජාතික ප්‍රතිපත්ති ටික හදලා දාවිද කියලා. ඒකවත් උනේ නැහැ. ගරු මූලාසන ආරුඩ මන්ත්‍රීතුමා අවාසනාවට දැනුත් ආණ්ඩුව කල්පනා කරන්නේ කොහොමද ඡන්ද හොයාගන්නේ කියලා. දැන් ඊයේ පෙරේදා සමෘද්ධි බෙදාගෙන ගියා ලක්ෂ 6කට සමෘද්ධි දෙනවා කියලා. ඒකේ කෝටි ගාණක් වියදම් කළා නාස්ති කළා. නිකන් විනාශයක් ෂෝ එකක් විතරක් කරගෙන යනවා. විනාශයක් සල්ලි නාස්ති කරන එක තමයි මේවා දැම්මත් නවත්තන්න. නවත්තන්න සල්ලි නැහැ ආණ්ඩුවට. ඒක පිළිගන්න. රට අමාරු තත්ත්වයක තියෙන. ඒක පිළිගන්න. ඒක ආදර්ශයක් දෙන්න ආණ්ඩුවෙම. ආණ්ඩුවෙම දෙන්න. මම දන්නවා තත්ත්වේ පඩි ගෙවා ගන්න බොහොම අමාරුවෙන් ආණ්ඩුව. සම්වර්ධන වැඩ කරපු අයට කොන්ත්‍රාත් කරුවන්ට සල්ලි ගෙවලා නැහැ. ගිය අවුරුද්දේ වට තාම ගෙවනවා. තාමත් ගෙවලා ඉවර නැහැ. ඒකට එහෙම තියෙන රටක නාස්ති කරන එක සාධාරණද? වංචා දූෂණ කරන එක නවත්තන්න. නවත්තන්න. මේ ආණ්ඩුව බලයට පත්ුනේම වංචාවට දූෂණයට එරෙහිව නාස්තියට එරෙහිව කටයුතු කරන්න. නමුත් දැන් ඒ කප් එක ගහලා ඉවරයි. ගිය ආණ්ඩුවට වැඩිය ඒක ඉස්සරහට යන තත්ත්වෙට පේනවා. බැඳුම් කර සිද්ධියෙන් පටන් ගත්තා. මේ රටේ සිද්ධ වෙච්ච දෙවැන්තම මූල්‍ය වංචාව කරලා තමයි පටන් ගත්තේ. අඩු ගන්න ඒකෙන් පාඩමක් ඉගෙනගෙන හරි එතනින් පස්සේ නවත්තලා තියාගන්න උත්සාහයක් දැරුවේ නැහැ. ආයෙ නැවත ඒ වගේ දූෂණ වලට පටන් ගත්තා. දැනුත් දැන් යම් යම් ගිවිසුම් වෙන බව අපිට පේනවා. විදුලි බල මණ්ඩලයේ විදුලි මිලදී ගැනීම පිළිබඳව කතාබහට ලක් වෙනවා. අනෙකුත් අමාත්‍යාංශවල කාර්යභාරයන් පිළිබඳව අද අපිට වාර්තා වෙනවා. අපි මේ සියලු තොරතුරු රැස් කරනවා. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ කවුරුත් කිව්ව පමණින් මේවා හෙළිදරව් කරන්න. හැබැයි සාධක සහිතව තමයි අපි ඒව එලි කරන්නේ. එලි කරනවා විතරක් නෙමෙයි ක්‍රියාත්මක වෙනවා. දැන් සමුර්ධේ නාස්තිය පිළිබඳව මම මේ පාර්ලිමේන්තුවේ පහුගිය මාසේ 24 වෙනිදා එළිදරව් කරේ. ඒ සත්‍ය තොරතුරු හොයාගෙන තමයි එළිදරව් කරේ. ඒක ඔස්සේ අද ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා. ඒ වගේ තව වංචා දූෂණ රාශියක් මේ රජය ඇතුලේ සිද්ධ වෙනවා. සමහරලාට මේ පසුබෙලේ ඉන්න මන්ත්‍රීවරු දන්නේ නැතුව ඇති ඒවා. මේ ඉන්න රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යතුමා ඒවා දන්නේ නැතුව ඇති. ඔහොද එතුමා වංචාවට දූෂණයට විරුද්ධව කතා කරනවා. අපි දන්නවා, අපි අගය කරනවා. අපි ඔබතුමාගේ ඒ කාරණා පිළිබඳව අපේ තියෙනවා ප්‍රසාදයක් තියෙනවා. මොන පැත්තේ ඉඳත් ආණ්ඩුව ඉඳගෙන හරි කොන්ද කෙලින් තියාගෙන එහෙම කටයුතු කරන්න ඕන, කතා කරන්න ඕන. මෙයා තමන්ගේ ආණ්ඩුව ඇමතිවරයෙක් කොරකම් කරාම කතා කරන්න හොඳ නැහැ. තමන්ගේ ආණ්ඩුව ඇමතිවරයෙක් වැරද්දක් කරාම ඒක පෙන්නලා දෙන්න හොඳ නැහැ කියලා ඉන්න එක නෙමෙයි යුතුකම. මොකද මේ සේරම මහජන නියෝජිතව බවට පත් වෙන්නේ ජනතාවගේ ඡන්දෙන්. එහෙමනම් අපිට යුතුකමක් තියෙනවා. ආණ්ඩුව වෙන්න පුළුවන්, නායකයෝ වෙන්න පුළුවන්, තමන්ගේ හිතවතුන්ගේ වෙන්න පුළුවන්. රටට හානියක් වෙනවනම්, රටට විරුද්ධයක් වෙනවනම්, නාස්තියක් වෙනවනම්, වංචාවක් වෙනවනම් කොන්ද කෙලින් තියාගෙන කතා කරන්න ඒ යුතුකමක් සියලු මහජන නියෝජිතයන්ට තියෙනවා. ඒ යුතුකම ඔබතුමාලා ඉෂ්ට කරන්න. අපි හොයලා දෙන්නම් මේ වංචා දූෂණ පිළිබඳව තියෙන තොරතුරු ඔබතුමාලට. අපි කතා කරන වගේම ඔබතුමාලත් කතා කරා. ඔබතුමා හිටිය සමෘද්ධි අමාත්‍යාංශ ඇමතිතුමා නියෝජ්‍ය දැනුත් ඉන්නවද මන් දන්නේ. දැන් වෙන එකයි. ඒ හිටියේ. ඉතින් ඒක ඇතුලේ වෙච්ච දේ අපි හොයාගත්තා. ටී-ෂර්ට් එක ගහන එක ඉඳලා බලන්න වෙච්ච දේ. ඇයි සමෘද්ධි ලාබින්ට ටී-ෂර්ට් එකක් දෙනවා. මොකද්ද ටී-ෂර්ට් එක කොහෙද ගහන්නේ? කොහෙද ටෙන්ඩර් කැඳවල තියන්නේ ඒවා? ඊළඟට කොච්චර ප්‍රචාර වියදම් වලට නාස්ති කරනවද? අර කටවුට් ගහන්න, දැවැන්ත කටවුට් ගහන්න කෝටි ගණනක් වියදම් කරනවා. මේ මිනිස්සු ප්‍රවාහනය කරන්න කෝටි ගාන තාම හොයාගන්න බෑ. ඔය සමෘද්ධි බැංකුවලට ලියුම් යවලා තියෙන බැංකුවල සල්ලි පාවිච්චි කරන්න කියලා. අහිංසක මිනිස්සුන්ගේ සල්ලි මේවට යොදවන්න. ඒ නිසා අපි ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි, මේ දැන් එන්නේ අවසාන කාලභාගය කාගේ? අපි කාගේත් පාර්ලිමේන්තු කාලේ තව තියෙන බොහොම කෙටි කාලයක්. ලබන අවුරුද්දේ මාර්තු නැත්නම් අගෝස්තු වෙනකොට අපේ කාලේ ඉවරයි පාර්ලිමේන්තු. ඊළඟට එන්නේ ජනාධිපති වර්ණයක් දැන් මේ අවුරුද්දේ දෙසැම්බර් තියෙනවා කියලා කියනවා. එහෙමනම් මේ කාල වකවානුව ඇතුළත හරි අපි එකිනෙකා රණ්ඩු වෙවි ඊළඟ සැරේ බලයට එන්නේ කොහොමද? නැත්නම් බලය රැකගන්නේ කොහොමද කියලා මහන්සි වෙනාට වැඩිය රට වෙනුවෙන් යමක් කරන්න මහන්සි වෙමු. මේ රටේ තියෙන කරුමේ තමයි බලේ ඉන්න කට්ටිය ඕන පාවාදීමක් කළා, ඕන ජරා වැඩක් කළා බලේ ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. බලේ තියාගන්න ඕනම දෙයක් කරන. රට ගැන හිතන්නෙත් නෑ. එහෙම නැත්නම් මේ රටේ දරුවන් ගැන හිතන්නෙත් නෑ. බලේ ඉන්න තමයි උත්සාහ කරන්නේ. බලේ නැති කට්ටිය සාමාන්‍ය සම්ප්‍රදාය තමයි බලය ලබා ගන්නත් ඒ වගේම මහන්සි වෙනවා. හැබැයි බලය ලබා ගන්නෙ මොකටද කියලා අපි කල්පනා කරන්න ඕන. බලය තියාගන්නෙ මොකටද? රටට වැඩක් වෙන්නේ නැත්තම්. මේ රටට වැඩක් වෙන්නේ නැත්තම් බලය තියාගෙන වැඩකුත් නැහැ, බලය අරගෙන වැඩකුත් නැහැ. ඒ නිසා අපි විශ්වාස කරන්නේ ජාතික වැඩපිළික් ඔස්සේ යන්න ඕන. ජාතික වැඩපිළික් ඔස්සේ යන්න ඕන. අපි දිගට අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ශක්තිමත් අපි සාකච්ඡා කරන්නේ. අපිට මේ පුද්ගල ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ, මේ රටට හොඳ වැඩපිළික් අවශ්‍ය වෙනවා. ඒකට බලයම ඕන නැහැ, ආයෙ ගන්න ඕනේ නැහැ, ආයෙ දිනන්න ඕනේ නැහැ. දැන් ඉඳලම හරි අපි ඒක ස්වේච්ඡාවෙන් ඒකට කටයුතු කරනවා. මේ නීති පද්ධතිය හදන්න මහන්සි වුණා වගේම අපි මෙතනින් පස්සේ අපි සකස් කරන වැඩපිළිවෙලක් ඒ තමයි අමාත්‍යාංශ ටික අපි වෙන් කරලා තියෙනවා. අමාත්‍යාංශ 30කට ආණ්ඩු 19 ආණ්ඩු ක්‍රමස්ථාවේ සීමා කරලා තියෙනවා. ඒ 19 හදන්නේ කොහොමද කියන එක පිළිබඳව අපේ කණ්ඩායම දැන්ටමත් කටයුතු කරන්න සූදානමින් ඉන්නවා. අපි ඒ පිළිබඳව විශේෂඥයන්ගේ සහාය අරගෙන අපි හදලා දෙන්නම් මේ අමාත්‍යාංශ 30 ඕන ජනාධිපතිවරයෙකුට ඕන අගමැතිවරයෙකුට ඒක ඔස්සේ තමයි කටයුතු කරන්න ඕන. ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කරගන්න ඕන. මේක කිසිම ගැළපීමක් නැහැ. ඇමතිවරු ගැළපෙන්න විදියට අමාත්‍යාංශ නැහැ, ආයතන නැහැ, මිනිස්සු අසීරුවේ. ඒක නිසා තමයි මේක කොත්තු රොටිය වගේ වෙලා. මේක මොකද්ද තියෙන්නේ කියලා හොයාගන්න බැ. කොත්තු රොටිය අනනකොට මැස්සොත් වැටෙනවා. ඒ වගේ දේවල් තමයි මේක ඇතුළේ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ නිවැරදි ක්‍රමය හදන්න ඒකටත් අපි මහන්සි වෙනවා. අපිට උමනා වෙන්නේ බලයට වැඩිය රට ඉස්සරහට ගෙනියන්නේ වෙනුවෙන් අපේ කැපවීම තියෙනවා වගේම ආණ්ඩුවයත් මේ කැපවීම නාස්තිය දූෂණය වංචාව අවම කරලා කටයුතු කරන්න කියන ඉල්ලීම කරමින් මාණි රස්තුති
සුදී ගරු හර්ෂණ රාජකරණ මන්ත්‍රීතුමා ඔබතුමාට මෙලාරි නමයක් තිබෙනවා
බොහොමත් ස්තුති මූලාසන ආරූඪකරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන මේ කල්තබන යෝජනාවට වචන ස්වල්පයක් කිරීමට හැකිවීම පිළිබඳව මම ඉතා සතුටු වෙනවා අපේ ගරු මන්ත්‍රීතුමා සඳහන් කරපු කාරණාවක් පිළිබඳවත් යම් ප්‍රකාශයක් මේ අවස්ථාවේදීම සිදු කරන්න ඕනේ මේ සමෘද්ධිය පිළිබඳව මේ සමෘද්ධිය විශේෂයෙන්ම අපේ රජය අග්‍රාමාත්‍යතුමා එවැගේම විශේෂභාර අමාත්‍ය දයාගමගේ මැතිතුමා ඉතා ඕනෑකමින් මේ කටයුත්ත ඉටු කරන්නේ විශේෂයෙන්ම ලක්ෂ 6ක්කට ප්‍රමාණයකට සමෘද්ධිය අලුතෙන් ලබා දීමට. ඒතර මේ සමෘද්ධිය අලුතෙන් ලබා දීමේදී විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ වීම නුසුදුසුකමක් වෙච්ච කොටසක් ඉන්නවා. ඒක කවුරුත් කාටවත් නෑ කියන්න බෑ. අපේ ආසනේ අපි ගම්මට්ටමේ දේශපාලනය කරන මහජන නියෝජිතින් හැටියට ඔබ දන්නවා ඒ වකවානුවේදී ඒ සමෘද්ධි නිලධාරීන් හැටියට පත් වුණේ සම්පූර්ණ දේශපාලන පත්වීමක්. ඒක ගැන ඒ හේතුවත් එක්ක දේශපාලනීකරණය වුණා සමෘද්ධි ව්‍යාපාරය. එතකොට එතනදී දුප්පත්කම තියෙන විශාල පිරිසක් සමෘද්ධියට සුදුසු විශාල පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ වීමෙන් සමෘද්ධිය නොලැබුණා. එතකොට ඒ අයට සාධාරණයක් ඉටු විය යුතුයි. ඒ අයට සාධාරණයක් ඉටු විය යුතුයි. ඒ අයට ප්‍රමුඛත්වය ලබා දෙනවා විතරක් නෙමෙයි සමහරක් වෙලාවට පෞද්ගලික හේතුන් මත. සමෘද්ධි නියාමකට පෞද්ගලිකව තරහක් තියෙන පවුලක් ඉන්නවා නම් අන්න ඒ පවුලට දෙන්නේ නැහැ. ඒ වගේ අසාධාරණයට ලක්වෙච්ච පිරිසකට සාධාරණයක් මේ අවස්ථාවේ සිදුවීම පිළිබඳව මම පෞද්ගලික සතුටු වෙනවා. ඒ වගේම මේ කටයුත්තට නායකත්වය ලබා දෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් විශේෂයෙන්ම දයාගමගේ අමාත්‍යතුමා ඉතා කඩිනමින් මේ වැඩ කටයුත්තට අතගහලා ඒ සාධාරණ ඉටු කරනවා. එතුමාටත් මගේ ගෞරවය මේ අවස්ථාවේදී පුද කරන්න ඕනේ. ඒ වගේම අපේ රටක් හැටියට අපි මේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. අපි පපුවට ගහගෙන ශ්‍රී ලාංකිකයෝ කිව්වට මේ ලෝකේ අර ලිදක ඉන්න ගෙම්බෙක් වගේ මේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්න බෑ. ඒකෙහිඳ දැන් ගමකුණත් මේක මගේ ගෙදර මට ඕන විදිහටයි මම ජීවත් වෙන්න කියලා ඉන්න බෑ. ගමේ අනිත් අයත් එක්ක සුහදව ජීවත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි රටක් හැටියට ගත්තාම රටක් හැටියටත් ජාත්‍යන්තරයත් එක්ක අපි ගනුදෙනු කරන්න ඕනේ. 2015ට කලින් මේ ආණ්ඩුව එන්න කලින් අපි ජාත්‍යන්තර වශයෙන් කොච්චර කොන් වුණාද කියලා මම හිතන්නේ ගොඩක් අයට අමතක ඇති. ඉතාම පැහැදිලිවම අපි යුරෝපීය සංවිධානය අපිට තහංචි ලබා දුන්නා. අපිට මත්ස්‍ය තහනමක් ඇති කරා. ඒ වගේම මේ අපේ මේ බටහිර රටවල් නෙමෙයි ඉන්දියාව අපිට විරුද්ධව ඉන්දියාව
ගරු මන්ත්‍රීතුමනි සමෘද්ධි කතාවට අපේ දීමට විරුද්ධව නෙමෙයි ලක්ෂ 6ක් දීමුණාට ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මේ කාලය ඇතුළත දුප්පත්කම් වැඩි වෙලා නම් දෙන 10කට හරි ඒකට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මං කිව්වේ ඒකේ මුදල් නාස්ති කිරීම පිළිබඳව තමයි කිව්වේ. මේ උත්සවවලට ඒ කටයුතු වල.
හොඳයි. බොහොම ස්තුතියි. ඉතින් මෙතෙන්දී මම රටක් හැටියට ගන්නකොට අපි 2015ට කරින් ජාත්‍යන්තර වශයෙන් කොන්වීම පිළිබඳව විශේෂයෙන් මම ප්‍රකාශ කරන්න ඕනේ අපේ අල්ලපු රට මේ බටහිර රටවල් ගැන නෙමෙයි මේ අපේ අල්ලපු රට ඉන්දියාවත් අපිට විරුද්ධව ඡන්දෙ දුන්නා. ඉතින් මේ වගේ ජාත්‍යන්තර වශයෙන් විශාල කොන්වීමකට අපි ලක් වුණා. 2015 මෙම රජයත් එක්ක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ආණ්ඩුව පුළුවන් වෙලා තිබ්බා නැවත ජාත්‍යන්තරයේ දිනා ගන්න. ජාත්‍යන්තරයේ දිනා ගන්නකොට මේ අපේ රටේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ ජාත්‍යන්තරයේ දිනා ගන්නවා කියන එක ජාත්‍යන්තරයත් එක්ක හොඳට ගනුදෙනු කරනවා කියන්නේ මේ බටහිර ලැබවීම. එහෙම නැත්නම් බටහිර රටවල් වලට ධන ගහනවා කියන එක. ජාත්‍යන්තරයට ධන ගහනවා කියන එක. ඒගොල්ලන් කියන ඕනෑම දෙයක් කියන එක. මොකද අපේ රටේ සමාජයේ ඇමරිකාවත් එක්ක, යුරෝපයත් එක්ක, ඉන්දියාවත් එක්ක, චීනෙත් එක්ක මේ මේ ප්‍රධාන රටවල් එක්ක ලෝකයාත් එක්ක අපි හොඳට ගනුදෙනු කරනවා නම් එතෙන්දී යන ලේබල් එකක් ගන්නවා මේ මේක මේ රජය මේ පුද්ගලයා බටහිර ලැබි ජාත්‍යන්තරයට ධන ගන්නවා. සමහරක් වෙලාවට ඒ කොච්චර එහාට ගියොත් මේ බටහිර පන්නේ ඇඳුමක් ඇඳුවොත් හිතනවා මේ මේ ඒ වගේ. දැන් සිංහල බෞද්ධ වෙන්නේ සිංහල බෞද්ධකම මේ මනින්නේ අඳින ඇඳුමේ. ඉතින් ඒ වගේ අවස්ථාවකට යන තත්වයකට පත් වෙලා තියෙනවා. කෙසේ වෙතත් අපි මේ කෙටි කාලයක් තුළදී ඒක විශාල ජයග්‍රහණය. දැන් මේ අවස්ථාවේදී අපි දන්නවා මේ 21 වෙනිදා වෙච්ච සිදුවීම, 21 වෙනිදා මේ අවාසනාවන්ත සිදුවීම පිළිබඳවත් අපිට ගනුදෙනු කරන්න වෙනවා ජාත්‍යන්තරයත් එක්ක. මේ ත්‍රස්ත ක්‍රියාව ලංකාවේ සිදුවෙන්න අපේ රටේ අඩුපාඩු තිබ්බා. නමුත් මේ ජාත්‍යන්තර ත්‍රස්තවාදයත් එක්ක ගනුදෙනු වෙච්ච දෙයක්. මේ IS සංවිධානය කියන්නේ විශේෂයෙන්ම ඉරානයේ, සිරියාවේ IS ඉස්ලාමීය ප්‍රාන්තයක් කියන මේ ඉස්ලාමික් ස්ටේට් කියන මේ අදහස නැති වේගන යනකොට යුද්ධමය වශයෙන් විනාශ වෙලා යනකොට ඒ අයට මේ විශේෂයෙන්ම මේ ආසියාවේ රටවල් වලටත් ඒ අයගේ බටීන් පුහුණු කරලා ගිහිල්ලා තියෙනවා. මේ ලංකාව විතරක් නෙමෙයි, ඉන්දියාව, පකිස්තානය, ඒ වගේම නැගෙනහිර ආසියාව, ඉන්දුනීසියාව වගේ මේ රටවල් වල මේ අවාසනාවන්ත තත්ත්වයන් ඉතු වෙලා තියෙනවා.
තව විනාඩි දෙකක් තිබෙනවා.
බොහොම ස්තුතියි. අවාසනාවන්ත තත්ත්වයන් ඉතු වෙලා තියෙනවා. ඒකට ඒ අවස්ථාවේදීත් අපිට ජාත්‍යන්තරය අවශ්‍යයි මේ ත්‍රස්තවාදය තුරන් කරන්න. ඉතින් අපි රටක් හැටියට ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කළ යුතුයි. නමුත් මම 100%ක් එකඟ වෙනවා මේක ජාතිකත්වයේ රැකගැනීමෙන් අපි මේ කටයුත්ත කරන්න. ශ්‍රී ලාංකික ජාතිකත්වයේ ජාතිවාදීත්වය නෙමෙයි. We need to be nationalistic, not racist. මේ අපි රටක් හැටියට අපේ ජාතිකත්වයේ අපේ සංස්කෘතියක් තියෙනවා, අපේ විශ්වාස කරන ක්‍රමවේදයක් තියෙනවා. මේ සංස්කෘතිය, මේ ජාතිකත්වයේ ශ්‍රී ලාංකිකත්වය රැකගැනීමෙන් අපි කටයුතු කරන්න ඕන. වෙන වෙන ගනුදෙනු ව්‍යාපාර සඳහා, බිස්නස් සඳහා, කොමිස් සඳහා, එහෙම නැත්නම් සන්තෝෂං හැටියට මේ ජාත්‍යන්තරත් එක්ක ගනුදෙනු කිරීම නෙමෙයි. අපේ සංස්කෘතිය, අපේ ජාතිකත්වය, අපේ ශ්‍රී ලාංකිකත්වය රැකගනිමින් අපේ රටක් හැටියට අපි ගනුදෙනු කළ යුතුයි. ඒක මනින්න ඕනේ අඳින ඇඳුමෙන් නෙමෙයි. ඒක මනින්න ඕනේ අපි අදහන ආගමෙන් හින්දා නෙමෙයි. අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි ගනුදෙනු කරන්න ඕනේ ඒ ප්‍රතිපත්තියක් අනුව. මේ එකේ අද උදේ නැගිට්ටාම එක ප්‍රතිපත්තියක්, ඊළඟ දවසේ නැගිට්ටාම තව ප්‍රතිපත්තියක් විදියට නෙමෙයි. අපි ජාත්‍යන්තරය විදේශ ප්‍රතිපත්තියක් තියාගෙන ඒ විදේශ ප්‍රතිපත්තිය අනුව අපි ක්‍රියාත්මක විය යුතුයි කියන ඒ විශ්වාසය මට තියෙන්නේ. මං හිතන්නේ මගේ කාලය අවසන් වෙනවා. බොහොමත් ස්තුතියි.
ගරු ෆයිසල් මුස්තෆා මන්ත්‍රීතුමා, ඔබට විනාඩි 10ක් තිබෙනවා.
Honorable member, I take pleasure in speaking in regard to this adjournment motion, especially after the comments made by my good friend and young MP Harshana Rajakaruna. As you know, judiciary is the most important organ of government. If there is local or international interference of the judiciary, then there can't be a fair government machinery which functions. එනිසා රටක් හැටියට අප වගකීමක් තියෙනවා. We should prevent domestic or international interference in any form in our judiciary. Saying so,
order please. Order. Garu Hashana Rajakarana Mantrituma Moola Center.
Please continue.
I would like to speak a few words on the special courts which have been set. These special courts which have been established to deal with criminal matters, I say there is a fundamental issue which has to be looked into with regard to the legislation passed. Because whether a case is to be referred to the special courts or not has to be first decided by the Chief Justice. So whether there is adjudication by the Chief Justice and then referred to the High Court is a question. Whether the High Court judges would look at it, whether there has been a prima facie case, or if they come to the finding that the Chief Justice in some form has adjudicated it and seen that there are merits, there can be a miscarriage of justice in this mechanism. So I ask the Minister of Justice to revisit these provisions and see whether there needs to be an amendment, because whether an indictment is to be filed in the High Court is decided by the Honourable Attorney General. Honourable Member, as we know, after April 24th in this country, there has been racism in all forms growing. I would like to say, being a racist is not being a patriot. ඒ වගේම මම ලෝකේ නොයෙක් රටවල් වලට ගිහිල්ලා තියෙනවා මන්ත්‍රීතුමා සිංහල බෞද්ධ ජනතාව වගේ මෛත්‍රිය හා කරුණාව කිය තියෙන ජන කොටසක් මගේ ජීවිතේ මම දැකලා නැහැ. අන්තවාදීන් ආගමකට ජාතියකට කුලයකට සීමා වෙලා නැහැ. ඒ වගේ අපි හිරගෙවල් දිහා බලනකොට there are prisoners from every race, religion or creed. නිදහස ලැබීමෙන් පසුව they have never seen නිදහස ලැබුණාට පස්සේ මුස්ලිම් ජනතාවට විරුද්ධව මේ තරම් වෛරයෙන් ක්‍රෝධයෙන් සමහර උදවිය කටයුතු කරන ආකාරය මා දැකලා නැහැ. එනිසා අපේ හලීම් මැමතුමා ඉන්නවා, මුස්ලිම් මැමතුරු තීන්දුවක් ගත්තා ආණ්ඩුවෙන් අයින් වෙන්න. මුස්ලිම් සමාජයේ ඉල්ලීමක් තිබ්බා තමුන්නාසලට මුස්ලිම් ප්‍රජාවගේ රැකවරණයක් දෙන්න බැරි නම්, if you can't give security to your community, there is no point in being ministers. මමත් ඇමතිවරයෙක් වෙලා හිටියා නම් මමත් ඒ අවස්ථාවේදී මං ඉල්ලා අස්වීම ලිපිය දෙනවා කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. හේතුව ජාතික ආරක්ෂාව කියන්නේ සියලු ජාතීන්ගේ ආරක්ෂාව. අපි දැක්කා හදිසි නීසි අවස්ථාවලදී මිනුවන්ගඩ සහ කුරුණෑගල ප්‍රදේශවල මුස්ලිම් ජනතාවගේ දේපළවලට ගැහුවා, ජීවිත විනාශ වුණා. ඒ සිදුවුණේ හදිසි නීතිය පනමු අවස්ථාවකදී. ඒ වගේ අපි දැක්කා උද්ඝෝෂණ තිබ්බා හදිසි නීතියට ක්‍රියාත්මක වූ අවස්ථාවකදී. ඒ නිසා සමහර අය ප්‍රශ්න කරනවා අද රාජ්‍ය යන්ත්‍රණයක් තියනවද නැද්ද කියන එකත් ප්‍රශ්නයක් කියලා. ඒ වගේම අපි දන්නවා සමහර ඇමතිවරුට විරුද්ධව චෝදනා කළා තියෙනවා. මේ ඇමතිවරු අස්වීම තුලින් මෙම විභාග ස්වාධීනව කළ හැකි කියන මතයකුත් තියෙනවා. මුස්ලිම් ප්‍රජාව ත්‍රස්තවාදයට විරුද්ධයි මුලාසන මන්ත්‍රීතුමනි. පාස්කු විරුද්ධ සිදුවීමේදී මුස්ලිම් ප්‍රජාව මේ සිදුවීම හෙළා දැක්කා. ඒ වගේම We didn't give those terrorists even a burial in terms of the Islamic rights. Enisa, samara udavi apada viruddha vaparana jatiwadaya krodaya vairaya ta viruddhawa me sabave 225 vastena handa nagana men man karunika illa sitinawa ada deshapalagnyo tamange chanda padanama araksha kirima sambandhen api dakinawa nihadatwaya habai api sielu denama ekathu vela hari de wenuwen pini sitiy yutui kiyana eka man me avasthawedi me sabaven illa sitinawa ada muslim ulamavaru muslim civil samajaya muslim deshapalagnyo ekathu vela innawa api jatiwadaya na mulasana mantri thumani habai me muslim prajawata viruddha genena krodaya vairiyata api uttara denne kohomada kiyana eka loku prashnayak vela thiyena mulasana mantri thumani hetuwa api me rate ithihasaya diya balanokota muslim prajawa me rate bimmangalakwat illala na api dakka uture muslim janathawe lakshayak LTT trastavadin nerapa hariya ඒ නරපා හරියේ ඒ අවස්ථාවේදී මුස්ලිම් ප්‍රජාව තීන්දුවක් ගත්තා අපි මේ LTT ත්‍රස්තවාදීන් දෙක ඉන්නේ නැහැ අපි මේ රටේ ආණ්ඩුවත් එක්ක අපේ සිංහල ජනතාවත් එක්ක එකතු වෙලා මේ ත්‍රස්තවාදය විනාශ කරනවා කියන එක තීන්දුවක් කරපු නිසා ඒ නිසා ඒ වගේම අපි සෑම විටම ආණ්ඩුවේ තනතුරු දැරුවා මුස්ලිම් ප්‍රජාව අපි සියලු ජාතීන් ත වැඩ කරා ඒ නිසා මම හිතන්නේ අපි සියලු දෙනාම එකතු වෙන්න ඕනේ සමහර උදවිය කියනවා ඉස්සරට වඩා මුස්ලිම් ප්‍රජාව ඈත් වෙලා කියලා ඒ ඒ ප්‍රශ්නෙටත් අපි විසඳුම් හොයන්න ඕනේ හැබැයි අපි ඒ ඈත්වීම අපි ත්‍රස්තවාදීන් කිය කරවන්න එපා ත්‍රස්තවාදීන් කියන්නේ වෙන ජාතියක ආගමට හානියක් කරන උදවිය සමහර අය අපි තොප්පියක් ඇඳනනම් අපි රැවුලක් වැව්වනම් අපේ කාන්තාවක් කොණ්ඩ වැහුවනම් අපේ කාන්තාවක් මුහුණ වැහුවනම් අපි ත්‍රස්තවාදීන් කියලා කියනවා අපේ මුස්ලිම් ජනතාව මේ රටේ රාජ්‍ය ජාතික ආරක්ෂා වෙනුවෙන් ඕන දෙයක් පරිත්‍යාග කරන්න ලෑස්ති අපි බුර්කාව ආණ්ඩුව හදිසි නීතිය යටතේ නීතියක් ගෙනකොට මම මුලින්ම අවිලා කිව්වා ඒ තීන්දුව හරි කියලා හේතුව අපේ ජාතික ආරක්ෂා වෙනුවෙන් අපි පරිත්‍යාගශීලීව කටයුතු කළ යුතුයි අද සමහර උදවිය තමන්ගේ ජාති ආගම වෙනුවෙන් පෙනී හිටිනවා honorable member you are born to a particular religion or race by faith not by choice අද මම මුස්ලිම් ජාතියක හැටියට උපන් ඉස්ලාම් ධර්මයේ අදහන්නේ මම මුස්ලිම් පවුලක උපන් නිසා ඒ වගේම අපේ රංජන් රාමනාගේ මැතිතුමා කතෝලික ආගම අදහන්නේ එතුමා කතෝලික පවුලක උපන් නිසා ඒ නිසා අද අපේ ආගම පුද්ගලික දෙයක් හැබැයි ඒ තුලින් තව ජාතියකට තව ආගමට ක්‍රෝධය වෛරයෙන් හටියුදු කිරීම මං හිතන්නේ
honorable member you have one more minute
ලොකුම වැරද්ද මුස්ලිම් ප්‍රජාව ඉතාමත් බයෙන් අද ඉන්නේ අපි අපේ අනෙක් සහෝදරයන්ගේ බලාපොරොත්තු වෙනවා අපිත් එක්ක එකතු වෙලා අපේ අපිත් එක්ක එකතු වෙලා මේ මුස්ලිම් ප්‍රජාවට ගෙන යන වෛරය ක්‍රෝධයට විරුද්ධව හඬනගන්න හේතුව අපි ශ්‍රී ලාංකිකව හැටියට අපි කටයුතු කළ යුතුයි අපි ශ්‍රී ලාංකිකව හැටියට ක්‍රියා කළ යුතුයි අපි මේ රටේ ඉදිරි ගමන රඳා පවතින්නේ අපි ජාතිවාදයෙන් ඈත් වුණා නම් පමණයි කියන එක මම මේ අවස්ථාවේ වගකීමකින් ප්‍රකාශ කරනවා ඒ වගේම අපි දැක්කා ඉතිහාසෙත් සමහර අය දේශපාලන වේදිකාවක් කරනවා ජාතිවාදය සිංහල බෞද්ධයන්ට ජාතිවාදය වපුරන්න බෑ සිංහල ජනතාව මෛත්‍රියෙන් කරුණාවෙන් කටයුතු කරන ජනකොටසක් ඒ නිසා මේ අන්තවාදී ජාතිවාදය වපුරන සමහර උදවියට කියන්නේ සිංහල ජනතාවට ජාතිවාදී වපුරලා ඒ දේශපාලක වේදිකාවක් කරන්න බෑ කියන එක මම මේ අවස්ථාවේදී වගකීමකින් ප්‍රකාශ කරනවා ඒ වගේම ඉතිහාසයේදී බලනකොට අද සමහර අපි මරක්කල කියලා කියනවා මරක්කලේ කියන නම හැදුනේ
සිංහ රජ කෙනෙක් බේරන්න මුස්ලිම් කාන්තාවක් ගත් ක්‍රියාමාර්ගය නිසා. ඒ නිසා අපේ සහෝදරත්වය, අපේ බැඳීම වර්ධනය කරන්න මුලින්ම මේ පාර්ලිමේන්තුව තුළ අපි දකිනවා සමහර අය අන්තවාදය, ජාතිවාදය වපුරනවා. මේ සභාවේ තුළ අපි ජාතිවාදය, අන්තවාදය වපුරුවා නම් අපි රටට දෙන පණිවිඩය මොනවාද, මොකද්ද කියන එක මම මතක් කරමි. මම නිහඬවම ස්තුතියි.
බොහොම ස්තුතියි. මීළඟට රංජන් රාමනායක මහතුමා ඔබතුමාට විනාඩි 25ක් කාලයක්
තියෙනවා. බොහොම ස්තුතියි මුලාසලරුඩ මන්ත්‍රීතුමනි. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් 2019 6/7 දින සභාව කල්තබන අවස්ථාවේදී විවාද සඳහා ඉදිරිපත් කරන නියමිත යෝජනාව පළවෙනි යෝජනාවේ වශයෙන් තියෙන්නේ ශ්‍රී ලංකාවේ අධිකරණයට විදේශීය රාජයන් මැදිහත්වීමට වෑයම් කර ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ගයෙන් එළිවී ඇති හේඳ අපි මුලසරුණු මන්ත්‍රීතුමනි මුලින්ම මේ ගැන කතා කරලා ඉමු. මේක මුලින්ම මේක අහන්ගෙන ජනතාවට කියන්න ඕන. මේක දිනේෂ් ගුණවර්ධන ගරු බොරලුකොට සිංහයා පියාගේ පුත්‍රයාට විරුධාරවලිය ලත්වයාගේ පුත්‍රයාට ලැබුණු ආරංචියක්. එතුමට ලැබුණ ආරංචියක් තම අනු තම මේ කල්තම් මේ යෝජනාව ගේන්න එතුමා. අපි හිතුවම යම්කිසි ප්‍රශ්නයක් ගැන අධ්‍යයනය කරද්දි මේ ගහන්ගෙන ජනතාවටත් එක මම කියන්නේ අපි ඒ ප්‍රශ්නේ ඉතිහාසයට පොඩ්ඩක් යන්න ඕන. මොකද්ද ඉතිහාසයේ අධිකරණයට කරපු බලපෑම ගැන ඉතිහාසයේ මොකද්ද අපේ රටේ? මුලින්ම කියන්න ඕනේ මුලස්සරාණන් මන්ත්‍රීතුමනි, මුලින්ම ඉතිහාසයේ මේ රටේ නීතියක් නැතය, මේ රටේ අධිකරණය නැතය, මේ රටේ නීතිය ස්ථාපිත කරන ස්ථාන පොලිසිය ඇතුළු සීලුම ත්‍රිවිධ හමුදා හරියට නීති ඉෂ්ට කරන්නේ නැතය කියලා මුලින්ම ජිනීවාවලට ගියේ කවුද? ඒ කියන්නේ ජාත්‍යන්තරයට ගියේ කවුද? අපේ හිතවත් මිත්‍ර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාම තමයි හිටපු, ජනාධිපතිතුමාම තමයි ගියේ. දිනේෂ් ගුණවර්ධන කවුද? වාසුදේව මන්ත්‍රීතුමා සමග ගිහිල්ලා මේ වගේම රෙඩ් කාපට් එක උඩ වාඩි වෙලා එතුමා තමයි ලොකු උද්ඝෝෂණයක් කළේ. ලංකාවේ මිනි මරනවා, මිනි කටු හම්බෙලා තියෙනවා, මෙවැනි ඉතාම වෝසෝන් එකක් බවට පත් වෙලා තියෙනවා කියලා කිව්වේ ඒ අයම තමයි කිව්වේ. ඒ වගේම ඊට පස්සේ මේ යෝජනාවේ තියෙනවා මේ කතාවේදී කිය මේ මම අහන් හිටියා මේ දෙපැත්තෙන්ම කරපු කතා. ඒ කතාවල කියනවා ඇමරිකානු බලපෑම් ගැන, ලංකාවට තියෙන ඇමරිකානු බලපෑම් අධිකරණයට. එතකොට මම අහන්න කැමති මේ පාර්ලිමේන්තුවේ බොහෝ දුරට කතා වුණා, බොහෝ අය බොහෝ මන්ත්‍රීවරුන් ඇමතිවරුන් කතා වුණා බුද්ධ්‍යංශවලට සමහර විට එක එක රටවල පුරවැසියෝ දාලා තියෙනවා. ඒ කියන්නේ සමහර විට රෝ එකේ ඉන්නවා ලංකාවේ අය. එතකොට පකිස්තාන් එකේ බුද්ධ්‍යංශවල අය දාලා තිනවා වෙන රටවලට. එතකොට CIA එක විසින් පුටින්ගේ රටේ රුසියාවට දාලා තිනවා ඇමරිකන් CIA එක. ඉතින් ඒ වගේ අපිට හිතන්න පුළුවන් ලංකාවට ඇමරිකන් පුරවැසියෙක් දාලා ඇති සමහරට CIA මේ තොරතුරු ලබා ගන්න. ඉතින් මම අහන්න කැමති මේ අපේ ගරු සභාවෙන් අද මේ පාර්ලිමේන්තුවේ ඇමරිකන් පුරවැසියන් කී දෙනෙක් ඉන්නවද? ජනාධිපති අපේක්ෂක හැටියට ඇමරිකන් පුරවැසියෝ කී දෙනෙක් ඉන්නවද? ජනාධිපති අපේක්ෂක හැටියට බ්‍රිතාන්‍ය පුරවැසියෙක් කොච්චර ඉන්නවද? ඉතින් ඒ අය සමහර විට ඒ රටවලින් දාපු ඉත්තෝ වෙන්න ඇති අධිකරණයට බලපෑම් කරන්න. ඉතින් ඒ වගේ සාධාරණ සැකයක් එනවා. මේ අද කෑ ගහපු සමහර අයගේ පවුල් ඉන්නේ ඔස්ට්‍රේලියාවල. ඒ අය ඔස්ට්‍රේලියන් පුරවැසියෝ, ද්වීත පුරවැසියෝ. එතකොට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇමරිකන් පුරවැසියෙක්, බැසිල් රාජපක්ෂ මහත්තයා ඇමරිකන් පුරවැසියෙක්. ඉතින් එතකොට ඒ රටවලින් වෙන්නදී සමහර විට නියෝජිතයෝන් හැටියට දාලා මේ අධිකරණය අප්සෙට් කරන්න, මේ අධිකරණය ජෑම් කරන්න, මේ අධිකරණයේ යන සිස්ටම් එක ව්‍යාකූල කරන්න එහෙම දාලා තිනවද කියලා සාධාරණ සැකයක් අපිට ඇති වෙනවා. ඉතින් ඒ වගේම ඒ රටේ මුලාසලනුට මන්ත්‍රීතුමනි ඒ රටේ පුරවැසේ හැටියට දිවුරුන් දෙද්දි. අර අපි දැකලා තියෙනවා එක එක වීඩියෝල අන්තර්ජාලේ පපුුවට අත තියලා ගෝඩ්බෙස් ඇමරිකා කියලා ඒ රටේ ව්‍යවස්ථාවට අනුව ජීවත් එන්නට ඒ අය බැඳිලා ඉන්නවා. ඉතින් සමහරවිට ඒ කොන්ත්‍රත්තකක්ද දන්නේ නෑ කරන්නේ. මොකද පහුගේටික අපි දැක්කා කෞද මිලින්ද මොරකොඩ මහත්තයා ගෙනවා ටෝනික් කෝටෝ ගෞද හිටපු තානාපතිතුමා. ඒ තානාපතිතුමා එක්ක තමයි යම්යම් දැන් විමල් රත්නායක හිටුම් මමන්ත්‍රීවරයා කිව්වා ලංකාවේ තෙල් සෙවීම තෙල් සම්පත සොයන්න ගහපු කම්පනීක ඩීල්ලයක හලා තියෙන්නේ ගෝටාබේ රාජපක්ෂ මහත්තයා අර එතුමාව ළඟදි වර්ණා කරපු හිටපු ඇමරිකානු ලේකම්බේ මේ තානාපතිවරයෙක්. එයාම තමා දැන් ඇවිල්ලා ගෝටාබේ මහත්තය ආවන හොඳයි කියලා රෙකමන්ඩේෂන් එකක් දෙන්නේ. දැන් මම කතා කරලා ඇමරිකන් එම්බසියෙන් අහපුවම ඔහු දැනට එහේ ආයතනයේ වැඩ කරන්නේ ඇමරිකන් ආණ්ඩුව වැඩ කරන්නෙත් නෑ. ඔහු විශ්‍රාමිකයෙක් කියලා තමයි ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ප්‍රකාශ කළේ. ඉතින් එහෙම තමයි අද ඒ අයව ගෙනල්ල මේ ලොකු කතා පවත්වන්නේ. ඉතින් මේ ගැන ජනතාව අපි බොහොම බුද්ධියෙන් ගැඹුරින් සිතා බැලිය යුතුයි. කාටවත් අපහාසයක් කරනවා නෙමෙයි. එහෙනම් ඉතිහාසය නම් බලද්දී පිටරටවලට ගිහිල්ලා මේ රට ගැන පැමිණිලි කළේ කම්ප්ලේන් කළේ ව්‍යාකූල කළේ හිටපු රජයේ අයම කියන එක බඩක් නෙමේ ලංකාවේ ජනතාව දන්නවා. අන්තර්ජාලය සහ පොත් පත්තර බලද්දි මේවා තේරෙනවා. ගියේ වාසුදේව මන්ත්‍රීතුමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමයි කියලා කියන්න ඕනේ. ඒ වගේම ගම්මන්පිල මහත්තයාගේ අද මම කතාව අහන් හිටියා. ගම්මන්පිල මහත්තයා බහුගෙටිගේ පොත්පත්වල හෙඩ්ලයින් ගියා. එතුමා කිව්වා ලංකාවේ විනිසුරුවරයන් ඇමරිකන් ටුවර් එකක් හම්බුණා යාට. ඇමරිකානු ට්‍රිප් එකක් හම්බුණා. සුප්‍රීම් කෝට්ටගේ විනිසුරුවන් 12ක් විතර මේ ට්‍රිප් එකට ගියා. මේ ට්‍රිප් එකේදී කතා වුණා ඊළඟට දෙන තීන්දුව ගැන. ඊළඟට දෙන ජජ්මන්ට් ගැන කතා වෙලා ඒව කොහොමද ජජ්මන්ට් දෙන්න කියලා බලපෑම් කරා. එතන හිටව විනිසුරුවරයෙක් ඒක හොරෙන් වීඩියෝ කරලා එයාට දුන්නයි කියලා කිව්වා. නමුත් ගම්මන්පිල මහත්මයා මං හිතන්නේ බොරු කීම ගැන උපාධියක් තියෙනවා. එතුමා ගම්මන්පිල කියන නම සහ බොරුව අතර වැඩි වෙනසක් නැහැ. තාම මේ වීඩියෝ එක දැක්කෙත් නැහැ. අපි ජනතාව බලන් ඉන්නවා පත්තරවල හෙඩ්ලයින් වල ගිය ඒ ඇමරිකන් ටුවර් එකට සම්බන්ධ වෙන විනිසුරුවරයන් අතර හිටිය විනිසුරුවරේ වීඩියෝ කරපු වීඩියෝ ක්ලිප් එක බලන්න කට්ටිය බලාගෙන ඉන්නවා. ජනතාව සැදී පැදී බලන් ඉන්නවා. එතකොට මේ දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා කියන මේ අධිකරණයට විදේශ මැදිහත්වීම ගැන කතා කරද්දී අධිකරණයට වැඩියම හිංසා පීඩා කළේ කවුද? වෙනින් කවුරුත් නෙමේ ඒ දේ කළේ හිටපු රජේම කියන එක මේක මඩක් නෙමේ සියලු දෙනා දන්නවා. ශිරාණි බණ්ඩාරනායකට කරපු දේ, සරත්තෙන් සිල්වා මහත්තයා හැසිරුණු හැටි, මොහාන් පීරිස් මහත්මය ඇවිල්ලා ජනාධිපතිතුමාට කිව්ව හැටි අපි දිගටම කියලා තිනවා. ඒ හින්දා නැවත නැවත ඒවා කියන්න ඕනේ නැහැ. මොහාන් පීරිස් හිටපු විනිසුරුවරයා අගවිනිසුරුවරයා කියනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව හම්බෙලා මට දෙන්න නැවත අගවිනිසුරුකම, මම තමුන්නාසට ඕනම ජජ්මන්ට් දෙන්නම් කියලා. ඉතින් මම ඒවා ජනතාව අහලා තියෙනවා. විමල් රත්නායක මැතිතුම හොඳ මේ කතාවක් මතු කළා. එතුමගේ මං අහන්න කැමති, මගේ කාලෙන් උත්තරයක් දෙන්න පුළුවන් නම්. එතුමා කිව්වා ඇමරිකන් ආණ්ඩුවට ලංකාවේ තෙල් සම්පත අධීක්ෂණය කරන්න විමර්ශනය කරන්නට ගිවිසුම් ගැහුවේ හිටපු ඇමරිකානු තානාපති කවුද ඒ නම විමල් මන්ත්‍රීතුමා? රොබර්ට්. ඒ කතාව ඒකට පොඩි පැහැදිලි කිරීමක් කරන්න මගේ කාලයන කරුණා කළා විමල් මන්ත්‍රීතුමා. ඒක ගෝඨාභය මහත්මයෙක් ගහපු ගිවිසුම ගැන. එතුමාට අවසරයි. හරි, බලු මුලාසනට මන්ත්‍රීතුමනි.
දැන් රඤ්ඤ රාවණක මැතිතුමා මේ මගින් මගට ඉල්ලා සිටින නිසා තමයි මගේ කතාවේදී මම කිව්වා. දැන් 2007 මාර්තු 5 ඇමරිකාව සමග හොර රහසේ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළා. ඒ මොහොතේම තමයි ගරු සභාපතිතුමනි මන්නාරම් ද්‍රෝණියේ 2D ඉන්වස්ටිගේෂන්ස් කරලා ඔප්පු කළේ තෙල් තිබෙන්න පුළුවන්. ඒක සයින්ටිෆිකලි තහවුරුනාට පස්සේ ඇමරිකාව ඩොලර් ලක්ෂ 4,60,000ක් ලංකාවට ප්‍රදානයක් දීලා සම්පූර්ණයෙන්ම අපේ ඒ ඔයිල් තෙල් ගවේෂණ කටයුතු වල තාක්ෂණික සහ නීති රීති පද්ධතිය කළමනාකරණය කිරීමේ අයිතිය ඇමරිකාවට ගන්න කිසිමක් අස්සම් කරා 2007 මාර්තු 14. ඒවත් මා දන්නා තරමින් කිසිසේත්ම රටේ පාර්ලිමේන්තුවේ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරච්චා නෙමෙයි. ඉතින් ආද ඔබතුමා ඉන්න ආණ්ඩුවත් එවැනි ආකාරයකටම මම මේ ටික කියන්න ඕනේ. ඔබතුමා ඉන්න ආණ්ඩුවත් එවැනි ආකාරයකටම රටට සහ පාර්ලිමේන්තුවට කියන්නේ නැතුව රටට අහිතකර කිසිම අසං කරන.
බොහොම ස්තුතියි. ඒ වගේම මම කියන්නේ බිමල් රත්නායක මැතුමගේ හෙළිදරවට බොහොම ස්තුතියි. දැන් මට ඉස්සෙල්ලා කතා කළ මහින්ද අමරීර ඇමතුමත් මේ ප්‍රකාශය කළා. එතුමත් කිව්වා මම රංජන් රාමනායක ඇමතිවරයාට ස්තුති, රාජ්‍ය ඇමතිවරයාට ස්තුතිවන්ත වෙනවා. මම පක්ෂ ભેදයෙන් තොරව හොරු අල්ලන්න යනවා, අල්ලස්සකට යනවා. මගේ පක්ෂයේ ඉන්න සමහර නායකයෝ ගැන, සමහර මන්ත්‍රීලාගේ දූෂණ ගැන පක්ෂ ભેදයෙන් තොරව කතා කරනවා කියලා. අපි ඔය පාර්ලිමේන්තුවට එව්වේ ජනතාව ඒකටයි. අපේ පැත්තේ එක්කෙනා හොඳයි, අපේ පැත්තේ එක්කෙනා කරපු හොරකම සුදුයි ඒවා කියලා නෙමෙයි. මම හිතන්නේ දෙපැත්තේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ අදහස පූර්වාදර්ශයට ගත්තනම් හොරකමට, වංචාවට, දූෂණයට පක්ෂය පාට ભેදයක් නැහැ, වර්ණයක් නැහැ, ගෝත්‍රයක් නැහැ. ඒ හින්දා අපි කවුරුත් සුනාමි හොරා කවුද, මහබැංකු හොරා කවුද, එතකොට රත්තරන් මාල කඩන්නේ කවුද, කුඩු ගෙන්නන්නේ කවුද, චේන් කඩන්නේ කවුද, මේ එතනෝල් ගෙන්නන්නේ කවුද, මේ අය ගැන කිසිම පක්ෂපාතයක් නැතුව හෙලිදරව් කිරුවොත් මම හිතන්නේ අර මේක බලන් ඉන්න ජනතාව පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්නේ කවදද ලිෆ්ට් එක හිර වෙන්නේ. ඔය කතාව නවත්තයි. නවත්තලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගෞරවයක්, නිසි ගෞරවයක් ඇගීමක් දෙයි මේ අය පෙනී හිටින්නේ පොදු ජනතාව වෙනුවෙන් කියන එක. එතකොට අධිකරණය ගැන කතා කරද්දී කරුණ උලස්සනාරුවට මන්ත්‍රීතුමනි, මේ වගේ තමයි පහුගිය ටිකේ අධිකරණයට හිංසා පීඩා කරලා ගල් ගහලා හූ කියලා විනිසුරු අගවිනිසුරුවරු යවන ශිරාඩි බණ්ඩාරනායක එළවුව තත්ත්වයක් තිබුණේ. ඊට පස්සේ ළඟදී හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා ඇමතුමා මහා භයානක ප්‍රකාශයක් කළා මුල් අසනාරුවට මන්ත්‍රීතුමනි. ඔහු මොනවද කියන්නේ? ඔහු කියනවා එක්තරා මීටින් එකකදී සජීවී හඬපටය තියෙනවා, ඒක නඩුවකුත් දාලා තියෙනවා මම දැක්ක නීචිත්ක මාධ්‍යෙක්. හිස්බුල්ලා ආණ්ඩුකාරතුමා කියනවා මම හිටපු සිංහල විනිසුරුවරයව අයින් කරලා මුස්ලිම් විනිසුරුවරයෙක් දාලා මට අවශ්‍ය තීන්දුව ගත්තලු. ඒ කියන්නේ ඔහු කියනවා මට අවශ්‍ය තීන්දුව දුන්නේ නැති හින්දා සිංහල විනිසුරුවරයා මම විනිසුරුවරයෙක් දාලා මුස්ලිම් එක්කෙනෙක් මට උන තීන්දුව ජජ්මන්ට් එක ගත්තලු. ඉතින් පුදුම තත්වයක්. ඒ කියන්නේ අද පුළුවන් අපරාධකාරයෙක්ට තමුන්ට අවශ්‍ය ජජ්මන්ට් එක දුන්නේ නැත්නම් විනිසුරුවරයා මාරු කළා තමුන්ට අවශ්‍ය විනිසුරුවරයෙක් දාලා ජජ්මන්ට් එකක් ගන්න. මේක තමයි අධිකරණයේ තියෙන පුදුම ප්‍රශ්න. මේ හින්දා මට අද නඩු 28ක් වැඩිලා තියෙනවා. දැන් මේ කතාව කිව්වයි කියලා වැටෙන ගන්නේ නැහැ. මෙතන මට මේ නීතියෙන් ආවරණය කරනවා මම. ඉතින් මෙවැනි තත්ත්වයක් තමයි හිස්බුල්ලා කියන්නේ. ඉතින් මම හිතනවා මුලසන රුඩු මන්ත්‍රීතුමනි, මේ අධිකරණය ගැන අද මෙහෙම කතා කරන අය මේ දේවල් කියද්දි තමයි අල් හුසෙයින් කුමාරයා පවා කියලා තියෙනවා ලංකාවේ අධිකරණය ගැන මෙහෙම කතාවක්. For a country to be stable, to be success, it needs to have a strong, impartial and credible justice system. ඉතින් ඔහු තවත් තැනක කියලා තියෙනවා, over the past few decades it literally with judicial failures. මේ අද මේ විශාල ලිපියක් තියෙනවා අල් හුසෙයින් කුමාරයාගේ. ඒ හින්දා මම මේ ලිපිය සභාගත කරනවා. මෙන්න මේ විදිහට තමයි අල් හුසෙයින් කුමාරයා වැනි අයත් ලංකාවේ අධිකරණය ගැන හිතන්නේ. ඉතින් මෙවැනි අධිකරණයක් තියෙන රටක අද කියනවා මෙහෙම විදේශ බලපෑම් තියෙනවා කියලා. අපේ සමහර විනිසුරුවරු ගිහිල්ලා ෆීජි රටේ විනිසුරුවරු වගේ වැඩ කරනවා. ඒ වගේ තත්ත්ව තියෙනවා. ඉතින් මම හිතනවා මේ මගේ පෞද්ගලික මතේ, මගේ පක්ෂේ මතේ නෙමෙයි. මම හිතනවා ෆොරින් ජජස්ලාගේ මොනිටරි බෝඩ් එකක්, ෆොරින් ජජස්ලාගේ අධීක්ෂණ
යටතේ මේ වගේ දේවල් වෙනවා නම් හොඳය කියන එක මගේ පෞද්ගලික අදහස. මොකද අපේ රටේ අද ජජස්ලට වෙලා තියෙන්නේ ජජස්ලාගේ තත්ත්වය ඉතාම අසරණයි. අද ජජස්ලා සමහර තීන්දු දුන්නු ජජස්ලා ඉන්නවා තමුන් කුඩුකාරයෙක්ට මරණ දඬුවම දීලා ෆීජි රටේ කියලා හැංගිලා ඉන්නවා. ඒ හැංගිලා ඉන්නේ මොකද? මරයි කියලා. මට එක විනිසුරුවරයක් කියනවා, මම ජජ්මන්ට් එකක් දුන්න එක්තරා නාලිකාවක අයිතිකාරයෙක්ගේ සහෝදරයෙක්ට, අනේ හිටපු ලෝයර්ස්ලා, එතන හිටිය ලෝයර්ස්ලා පුටු පොලේ ගහලා ඒ විනිසුරුවරට පග්බිඩියෙන් රණවක ගුණතිලක මහත්මියට ගහන්න ආවා. ජජ්මන්ට් එකක් දුන්නම ගහන්න ඉන්න රටක්, ජජ්මන්ට් එකක් දුන්නම මරණ රටක් මුලාසරණුර මන්ත්‍රීතුමනි. කවුද සරත්නබේ පිටිය මහත්තයා? පොට්ට නව්ෆර්ට දුන්නා මරණ දඬුවම. මොකද්ද උනේ? පොට්ට නව්ෆර් කට්ටියක් එක්ක ඇවිල්ලා ගේ ඉස්සරහට ඇවිල්ලා වෙඩි තියලා මැරුවා. එන්නේ එහෙම රටක අපි ඉන්නේ මේ. එහෙනම් ජජ්මන්ට් දෙන්න බයයි. ජජ්මන්ට් දෙන්න සමහර විනිසුරුවරු කියනවා, ආ ගෝඨාභය මහත්තයා එනවා නම් මේ නඩුවට අපි මේ නඩුවේ පෙනී හිටින්නේ නැහැ. අපි ඉල්ල අස් වෙනවා. ඒ වගේ තත්ත්වයක් තියෙන මොකද ජජස්ලා අපි කොච්චර ගෝ ජජස්ලත් මිනිස්සුයෝ. සිරකරුවොත් මිනිස්සුයෝ වගේම විනිසුරුවරුවොත් මිනිස්සුයෝය. මෙයාට මරණ බිය ඇත. මෙයාට සම් යම් යම් දේශපාලන මතමතාන්තර තියෙනවා. ඉතින් මෙහෙමයි මේ වගේ අධිකරණයක් ගැන තමයි අපිට කතා කරන්න වෙන්නේ. නමුත් ඇත්ත කියද්දි අධිකරණය ගැන අපිට මොකද වෙන්නේ? අපි ඔය හිරේ දානවා, අපිට බයිනවා, ගහනවා, අපිට නඩු දානවා, ඒ වගේ දේවල් වෙනවා. නමුත් ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුව ආව පුද්ගලයෙක් හැටියට මට තිත් ඇත්ත කතා කරන්න වෙනවා. පක්ෂ පාට ભેද ගෝත්‍ර ભેදයෙන් තොරව මට හිතට දැනෙන ඇත්ත අපි කතා කරනවා. ඒකට තමයි අපි පාර්ලිමේන්තුවට එවලා තියෙන්නේ. දෙවනි ප්‍රශ්නේ, දැන් දෙවනි යෝජනාව මොකද්ද එතුමාගේ? ගරු දිනේෂ් ගුණවර්ධන ගරු ඇමතුමාගේ ඒ යෝජනාවේ තියෙන්නේ, මේ යෝජනාව ශ්‍රී ලංකාවේ ආර්ථික මරමස්ථාන දිගුකාලීනව විදේශ ආණ්ඩුවලට හෝ විදේශීය ආයතනවලට පැවරීමේ පෑයමක් ඇති හේින්ද? ගරු මන්ත්‍රීතුමනි, මේක නම් ඇවිල්ලා මං හිතන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාටයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාටයි ගහන්නම ගෙනාපු යෝජනාවක්. කවුද මරමස්ථාන දුන්නේ? ලංකාවේ ලොකුම මරමස්ථානය මොකද්ද? ආරක්ෂක හමුදා මූලස්ථානය ගෝල්ෆේස් එකේ තියෙන්නේ. මාර වැඩේ කියන්නේ ඒ මරමස්ථානේ ඩොලර් මේ මාළඟ ඔප්පුව තියෙනවා. මෙන්න ඔප්පුව තියෙනවා. මේකම සභාගත කරනවා. මේ ඔප්පුව කිය ඇමරිකානු ඩොලර් මිලියන 50කට. සින්නක්කර දීපු ඔප්පුව මාළඟ තියෙනවා. දැන් වැඩේ කියන්නේ මුලස්රණ්ඩුට මන්ත්‍රීතුමනි, මේක විකුණලා බණ්ඩාරනායක පිළිමෙත් එක්ක මේ අක්කර ගාන විකුල්ල සින්නක් කර මේකෙම හෝටලයක් හදලා මේ හෝටලේම ඉඳගෙන මුන් කියනවනේ අපි වික්කයි කියලා. මේ හෝටලේ දානවා එළිය කියලා ගෝඨාභය මහත්තයා දානවා සමුළුවක් සම්මන්ත්‍රණයක් දානවා. ඒ සම්මන්ත්‍රණයේ ඉඳගෙන ගෝඨාභය මහත්තයා කිසිම හිරිකිතයක් විලිලැජ්ජාවක් නැතුව කියනවා, මට ඒ කාලේ කතා කළා ශන්ගිල්ලාගේ සභාපතිවරයා, එයා මේ ඉඩම ඉල්ලුවා ගෝල්ෆේස් එක ළඟ ඉඩම. මම සුමාන දෙකෙන් මේක සින්නක් කර වික්කා. මෙන්න මෙහෙම මරමස්ථාන විකුණපු අය ගැන වෙන්නේ නැති දිනේෂ් ගුණවර්ධන මහත්මයා මම හිතන්නේ වැරදිලා කිව්වද, හින්ට් එකක් හැටියට කිව්වද, නැත්නම් මේ පලිගැනීමක් හැටියට කිව්වද, නැත්නම් එතුමා අනාගත ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න ගෝඨාභය මහත්තයාව කපන්න කිව්වද නැද මේ කතාව? ආශුමාර් සිංහ මහත්තයා කියන කපන්නලු කිව්වේ. ඒ කියන්නේ දැන මරමස්ථාන වික්කේකාව දැන එහෙම කියනවා කියන්නේ ඒක නම් ගේමක්ම තමයි. ඉතින් මේ මරමස්ථාන වික තව තියෙනවා. දැන් දිනේෂ් ගුණවර්ධන මහත්මයා නෝ බොහොම ස්තුතියි. දැන් එතුමාගේ මේ තියෙනවා ගරු දිනේෂ් ගුණවර්ධන මහත්මයනි, ඔබතුමාගේ අහන්න කැමති මරමස්ථාන වික්කයි කියලා. මම දන්න විදිහට මරමස්ථාන කියන මම දේශපාලනට අලුත් ගරු ඇමතුමෙනි, මේ ආරක්ෂක හමුදා මූලස්ථානයේ මරමස්ථානය කෙට්ට මා අඳුරකට තියෙනවා. මා දන්න කියනවල තියෙන විදිහට දැන් මේක විකුණලා මේකේ මුදල් අරන් තියෙන මේ මාළඟ තියෙනවා මුළුව ඔප්පුවක් තියෙනවා. මේ මරමස්ථානයේ වික්කක ගැනද ඔබතුමා කිව්වේ කියලා අහන්න කැමති. ඒ ගැන ඔබතුමා පිළිතුරක් දෙනවා නම් සර් මගේ වෙලාව අරන් කියන්න මට විනාඩි 25ක් තියෙනවා.
ඒ ඔබතුමා කිව්වේ ඒ මරමස්ථානය ගැනද නැත්නම් වෙනත් මරමස්ථාන ගැනද? සර් මම කතා කළා මම ප්‍රශ්නයක් අහන්නේ
ඔබතුමා දිගට කතා කරන්නේ
බොරලගොඩ සිංහයාගේ පුත්‍රයාගෙන් අහන්නේ ඒ මරමස්ථානය ගැනද ඔබතුමා කිව්වේ?
දිනේෂ් ගුණවර්ධන තුමා,
ඔබතුමා මගේ කතාව අහගෙන හිටියා නම් මේ යෝජනාවේ අද අපේ ආර්ථිකය සම්පූර්ණ ගෙන යන්නට බැරි අර්බුදයකට පත්වීති වෙන බව ඔබගේ අගමැතිතුමයි ඔබගේ මුදල් ඇමති කියලා තියෙනවා. ඒ නිසා ඇතිවී තිබෙන විදේශ මහා මූල්‍ය අර්බුදය හමුවේ ඔබේ ආණ්ඩුව පටන්ගෙන තියෙන වේගයෙන් ලංකාවේ ආර්ථික මර්මස්ථාන විකුණන්න. එය නැවැත්විය යුතුයි කියලා තමයි යෝජනාවේ
කියවෙන්නේ.
කතිකේ බොහොම හොඳ චිත්‍රපටි ක්ෂේත්‍රයේ අති සම්භාවනීය ගෞරවය දිනා තියෙන එක වෙනම කතාවක්. අපි මේ කතා කරන්නේ රටේ අද තිබෙන ආර්ථික කේන්ද්‍රස්ථාන ටික විකුණලා දාන්න එපයි කියන ටික.
ඔබතුමාගේ කැමැත්තක් තියෙනවද ආරක්ෂක හමුදා මූලස්ථානයේ චීනයට වික්කේ ගැන ඔබතුමාගේ පෞද්ගලික මතය මොකද්ද ගරු ඇමතුමා? ආරක්ෂක හමුදා මූලස්ථානයේ සින්නක්කරව ෂෙන්ඩ්‍රිලා
කොමදන්න විදිහට ඔබතුමා දන්නේ කතාවේ එක කොටසයි. ආරක්ෂක හමුදාව කේන්ද්‍ර ස්ථානයෙන් පිටකොට පනාගොඩ කඳවුර පළවෙනිවෙන් හැදුවේ සර් ජෝන් කොතලාල මැතිතුමාගේ ආණ්ඩු කාලේ. ඊට පස්සේ ආරක්ෂක හමුදාවේ ඉතිරි කොටස් වෙන ස්ථාන කරා ගෙන යාමට සැලසුමක් තීරණය කළා හැම ආණ්ඩුවක්ම. ඒක ඔබතුමා තමන් කියන්නේ නියතමානීව නාගරික සංවර්ධන ඇමතුමා හැටියට. ඒක දීර්ඝ කාලීන අපු දෙයක්. ඒ නිසා ඒ අනුව යමින් තමයි මෙතන තිබුණු පාවිච්චි නොකරන ගුවන් විදුලි සම්ප්‍රේක්ෂණාගාරයේ භූමිය අලුත් ආරක්ෂක කඳවුරක් හදන්න යෝජනා කරේ.
මම අහන්නේ ප්‍රශ්නේ
අහන්නේ එහෙම තමයි. ජයවර්ධනපුර කෝට්ටේට ඔබතුමා අහයි ඇයි විදේශ අමාත්‍යංශයේ ගේන්න නියමිත කියලා. ඇයි වෙන අමාත්‍යංශයේ ගේන්න නියමිත කියලා. කොළඹ නගරේ සම්පූර්ණයෙන් කේන්ද්‍රීය අමාත්‍යංශ පරිපාලන නගරයට
දුන්නේ.
ඒ අනුව තමයි කොළඹ නගරේ වටිනාම සංචාරකයන්ට අවශ්‍ය වටිනාම ප්‍රදේශ සංචාරක කලාප බවට පරිවර්තනය වෙන්නේ. අත්ත වශයෙන් මම ඒ සැලස්මට එකඟු වුණේ
නැහැ. බොහොම ස්තුතියි. ඔබතුමාට තව විනාඩි දෙකක කාලයක්
තියෙනවා.
බොහොම ස්තුතියි.
ඔව්. දැන් එතුමා කැමති වුණේ නැහැලු එතුමා කියනවා. නමුත් මමත් පුරවැසියෙක් හැටියට මේ ලංකාවේ පුරවැසියෙක් හැටියට මමත් කැමති නැහැ අවේ ගෝල්ෆ් ෆේස් එක ළඟ තියෙන හොඳම ඉඩමක් චීනයට, ඒ කියන්නේ සින්නක්කර. අපි 35 years නැත්නම් 66 years නැත්නම් 99 years ලීස් එකට දුන්නත් කමන්නේ මරමස්ථාන මෙහෙම විකුණන එකට මම නම් කැමති නෑ. අපි පහුගිය ටිකේ දැක්කා පෝට් සිටි එකත් මේ වගේම චීන ජනාධිපතිවරයා ඇවිල්ලා චීන දාතික ගීය ගායනා කරලා චීනයට සින්නක් කර දුන්න එකට ඒකත් යන්තම් හරව ගන්න පුළුවන් වුණා. නමුත් ඒ වගේ තමයි මරමස්ථාන විකිණීම සිද්ධ වුණේ. ඉතින් මම හිතනවා මේ යෝජනාව අනුව ලංකාවේ ජනතාව දැනගත යුතුයි ඒ මරමස්ථාන විකුණපු අය ඒ මරමස්ථාන වලටම ගිහිල්ලා ඒ මරමස්ථාන විකුණලා තියෙන්නේ මම දැක්ක ඩොලර් මිලියන 50කට. ඉතින් අපිට සැකයක් ඉපදෙනවා ඩොලර් මිලියන 50කට එවැනි වටිනා ලංකාවේ තියෙන හොඳම ඉඩම විකුණද්දී අනිවාර්යෙන් කොමිස් වගේ දෙයක් ඇති. ඉතින් ඒ වගේ අපි දැන් ඒ ඉස්සරහට හොයමු. ඉතින් මෙවැනි දේවල් තමයි ඒක මම මෙතුමාට විතරක් දෝෂාරෝපණය කරනවා නෙමෙයි කැබිනට් අනුමැතියක් ලැබිලා තියෙනවා. අත්තුස්සලා දිනවා කට්ටිය ශන්ගිල් ලැක විකුණනකට අත්තුස්සලා දිනවා. නමුත් එක දෙයක් තියෙනවා තාමත් ගරු ඇමතුමෙනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාතෘගේ පිළිරුව තාම තියෙනවා එතන. ඒකට නම් ඉස්සුවතියක් තියලා චීන තාම ඒක ගලවගෙන ගිහිල්ලා නැහැ. තාම ශන්ගිල් ලැක ඉස්සරහා පිට SWRD බණ්ඩාරනායක මහත්තයාගේ පිළිමේ තියෙනවා ඉඩම නැහැ. ඉතින් පහුගිය ටිකේ මේ මරබස්ථාන වික්කේ මේ විදිහට තමයි. ඒ වගේම ගරු මුලස්නාට උඩ මන්ත්‍රීතුමනි දැම්මේ මම නැවතේ ප්‍රශ්නය මතු කරන්නම්. මේ ඇමරිකන් අත දැමීම, මේ ඇමරිකන් ඉන්ටෆියරන්ස් ඒ ගැන හිතද්දි අපිට නැවත නැවත හිතෙනවා ඇමරිකන් පුරවැසියන් මේ ජුඩිෂියල් සිස්ටම් එකට ඇවිල්ලා මේවට CIA ඉත්තෝ වගේ වැඩ කරනවා කියන එක සමහර විට අපිට හිතන්න සැක තියෙනවා. ඒ හින්දා සමහර බොහෝ තැන්වල කිව්වුණා ඇමරිකන් පුරවැසිකම අහෝසි කරගත්තා. තව 99%ක් ඒක ඉවරයි, තව එකයි ලබා ගන්න තියෙන කියලා. ඉතින් මම හිතනවා මේ කල්තැබීමේ යෝජනාව අනුව ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මේ චෝදනා කරලා තියෙන්නේ අපට නොවේ, ඒ අයටමයි. මරමස්ථාන වැඩියෙන් විකුණලා තියෙන්නේ ඒ අයමයි. එතකොට අධිකරණ පද්ධතියට ඒ විදේශ බලපෑම් යොමු කරලා තියෙන ඇමරිකන් පුරවැසියන් විසින් සහ ඇමරි මුලින්ම ගියේ දිනේෂ්වත්තුමා හිටිය නැතුව ඇති වාසුදේව මැතිතුමයි මහින්ද රාජපක්ෂ මහත්තයයි තමයි ගිහිල්ලා ජිනීවා ගිහිල්ලා රෙඩ් කාපට් එක උඩ වාඩි වෙලා කෑ ගැහුවේ ලංකාවේ අධිකරණයේ මෙහෙම ප්‍රශ්න තියෙනවා කියලා. ඉතින් මං හිතන්නේ මේක රජයට විරුද්ධව ගෙන අපු යෝජනාවක් නෙමේ, ඒ අයගේ විසින් කරපු පව්වල පාපෝචාරණයක් හැටියට දකින්නවා කියමින් මම මගේ කතාව නවත්තන. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.